මීළඟට ගරු කපිල අතුකෝරල මැත්තම ඔබතුමාට මිනිත්තු 7ක කාලයක්
තියෙනවා. කරු නියෝජ්‍ය කතානායකතුමනි, පළමුවෙන්ම ඔබතුමන්ට සුබ ප්‍රාර්ථනා කරන්න මේක අවස්ථාව කරගන්නවා. ඒ වගේම මතක් කළ යුතුයි ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මීට දින කීපයකට මත්තෙන් අපිත් එක්ක මේ පාර්ලිමේන්තු තුල කටයුතු කරපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ගරු අමරකීර්ති අතුකෝරල මැතිතුමා ඉතාම ගෞරවයෙන් සිහිපත් කරන්නට ඕනේ. ඉතින් එතුමත් එක්ක මියගිය ඒ ආරක්ෂක භටයා, ඒ වගේම එදා දවසේ මියගිය බොහොමයක් අය, ඒ වගේම රෝහල් ගත කළ බොහොමයක් දෙනා සිහිපත් කරන්න මම මේක අවස්ථාව කරගන්නවා. ඒ වගේම අමරකීර්ති අතුකෝරල මන්ත්‍රීවරයා මගේ ආසන්න සීට් එකේ ඉඳගෙන හිටපු කාලේ මට මතක් වෙනවා. මේ වෙලාවේ ඔහුට කරන ගෞරවයක් විදිහට මතක් කළ යුතුයි මේ බොහොමයක් අය කියන්නේ මේ 225 අතරම හිටපු අහිංසක මිනිස්සයා කියලා. මම කියන්නේ මම ලංකාවේ අමරකීර්ති අතුකෝරලා වගේ මිනිස්සු දැකලා නැහැ කියලා. ඒ වගේ මනුෂ්‍යත්වයේ පිරුණු, සහෝදරත්වයේ පිරුණු මිනිස්සු ඉතාම අල්පයි මේ අපේ වගේ රටක. ඒකින්දම මම සටහනක් තබනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මිනිසුන් විරල වූ මේ මහා මිනිස් ලොවේ මිනිසකු මල නිසයි දුක මරණයට නොවේ කියලා. මිනිස්සෙක් තවත් එක්කෙනෙක් මරුණට නෙමෙයි, ඒ වගේ මිනිස්සෙක් මරණු එක සම්බන්ධව මට දැවැන්ත කනගාටුවක් තියෙනවා. මගේ ආදරණීය සහෝදරත්වයට මම නිවන්සෝ ප්‍රාර්ථනා කරන්න මේක වෙලාවක් කරගන්නවා. ඒ වගේම කරු නියෝජ්‍ය කතානායකතුමනි සිහිපත් කරන්න ඕනේ මගේ ආදරණීය මෞතුමිය තිරිකුණාමල දිස්ත්‍රික්කයේ කන්තලේ කියන ග්‍රාමේ එදා එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයට ලක් වෙලා තියෙද්දි අඩුගානේ ගමට විදුලියවත් නොමැතිව තිබුණු කාලෙක, අද වගේ යටිතල පහසුකම් නොතිබ්බ යුගයක අපේ අම්මා, ඒ ගමේ හිටපු වින්නඹු මාතාව, ඒ ගමේ හිටපු පවුල් සෞඛ්‍ය සේවිකාව රෝහලක් නොමැති වෙලාවක ආදරණීය මව් කෙනෙකුට දරුවෙක් ප්‍රසූත කරනට වේදනා එනකොට ඒ ගෙදර ස්වාමි පුරුෂයා අපේ අම්මා වහාගෙන සමහර ලාවට එන්නේ පාන්දර 1-2ට, කුළුවත්තකුත් අතේ අරගෙන ෆුට් සයිකලේ පැදගෙන ගිහිල්ලා ඒ ලබාගත් වැටුපෙන්, ඒ වගේම ඉඩම් නිලධාරියෙක් විදිහට මගේ තාත්තා එල්ටීටී ත්‍රස්තවාදී ප්‍රහාරයකින් මරණයට පත්වෙනකම්ම ගත්ත වැටුප් සහ නිවාස ණය වලින් හදපු ගෙදරටයි එදා ඒ අවස්ථාවාදී මිනිස්සු පහර දුන්නේ කියලා විතරක් මම සනිටුහන් කරනවා. මෙතනින් එක දේශපාලන පක්ෂයකටවත් මම දොස් කියන්නේ නැහැ. හැබැයි මේකට සහයෝගය දුන්නු, මේකට උත්තේජන සපයපු කිසිවකට, කිසිවෙකුට මේ වැරද්දෙන් නිදහස් වෙන්න විදිහක් නැහැ. එක්සත් ජාතික පක්ෂයට හරි සමග ජන බලවේගයකට හරි ජවිපෙට හරි පෙරටුගාමි හරි තවත් පක්ෂයකට හරි දොස් කියනෝ නෙමෙයි, මේ නායකට ඇඟිලි දික් කරනෝ නෙමෙයි. හැබැයි මේ වෙච්ච වැරද්දට මේ හැමෝම වග කියන්න ඕනේ. මතක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ 9 වෙනිදා වෙච්ච සිදුවීම, ගෝල්පේස් පිටියට වෙච්ච ප්‍රහාරය මමත් අනුමත නොකරන එකක්. මමත් ඒක තරයේ හෙලා දකිනවා. හැබැයි කවුරු හරි කියනවා නම් එදා ගෝල්පේස් පිටණිය හිටපු මිනිස්සුන්ට ගහපු හිඳයි මේ විනාශය අපි සිද්ධ කළේ කියලා. ඒ තරම් මිනිස්සු ප්‍රමාණයක් මැරුවේ, ඒ තරම් මිනිස්සු ප්‍රමාණයක් රෝහල් ගත කළේ, ඒ තරම් දේපළ ප්‍රමාණයක් විනාශ කරේ එදා ඒ ගෝල්පේස් පිටණියට කරපු ප්‍රහාරයේ හිඳයි කියලා කියනවා නම් ඒකත් මට නෙමෙයි, මේ කිසිවෙකුට අනුමත කරන්න බෑ. ඒකින්ද ගරු නියෝජ්‍ය කතානායකතුමන ඔබතුමාගෙන් ඉල්ලනවා, එදා 9 වෙනිදා නෙමෙයි මේ ප්‍රශ්නේ පටන් ගත්තේ, 2022 3:30 වෙනිදා ජනාධිපතිතුමාගේ ගේවට කරා, මේ රටේ නායකයා ගේවට කරනවා, කිසිම ඇක්ෂන් එකක් නීත්‍යානුකූල පියවරක් ගත්තේ නැහැ. ඒ වගේම 2022 4:04 රොෂන් රණසිංහ මන්ත්‍රීතුමාට, එස් එම් චන්සනේ මහත්තුමාට සහ තවත් අමාත්‍යවරු මන්ත්‍රීවරු බොහොමයකගේ නිවාස වලට හානි
කරනවා.
ඉතින් ඒකින්ද ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මට තව විනාඩි 2ක් තියෙනකෝ විධානයතුමාගේ කාලය ලබා දුන්නා.
තව 2ක් තියෙනවා ඔබට.
ඒත් එක්කම මේ විනාශයන් ටික සිද්ධ වෙනකොට තවත් නොකළ යුතු දෙයක් සිද්ධ වෙනවා. ඒක තමයි නීති සංගමේ සභාපති සාලිය පීරිස් මහත්තුමා, ඒ වගේම සමහර මාධ්‍ය ආයතන, ඒ වගේම සමහර දේශපාලන නායකින්, ඒ වගේම සමාජ මාධ්‍ය ක්‍රියාකාරකින්, ඒ වගේම සමහර ආගමික නායකින්, රාජ්‍ය සේවකින් පවා ඒ වැරදි කරපු මිනිස්සුන්ට, මිලේච්ඡත්වයේ පතුරවපු මිනිස්සුන්ට අයුතු උත්තේජන සපයනවා. ඒකට අවශ්‍ය කරන සහයෝගය දෙනවා. ඒ මිනිස්සුන්ව දිරිමත් කරනවා. ඒකින්ද මිලේච්ඡත්වයේ පිරුණු දේශයක් බවට පත් වෙනවා මේ අපේ ආදරණීය මාතෘභූමිය. අවසානයේ වෛරය වපුරලා නිමෙමු ආදරය කරමු කියලා කිව්වට හරියන්නේ නැහැ කියලා මං මේ සභාවට මතක් කරනවා. ඉතින් ගරු නියෝජ්‍ය කතානායකතුමනි, බොහොමයක් දේවල් කතා කර යුතු තියෙනවා. මම අවසාන වශයෙන් ඔබතුමාට මතක් කරනවා, අපි කතානායකවරයා විදිහට කතානායකතුමාට, කැබිනට් මණ්ඩලයට සහ කණ්ඩායම් රැස්වීම වල නොයෙකුත් තැන්වල අපි කතා බහ කරලා තියෙනවා. මේ 225 එපා කියන්නේ මොකද්ද හේතුව? හේතුවක් ඇති. අපි මේක හොයමු. දැන් ඇති අපි මේකේ දේශපාලනය කරා. මිනිස්සු කියනවා 225 එපා. පෞද්ගල දේශපාලන ක්‍රමය අපිට තිත්තයි කියලා. එහෙමනම් මේක වෙනස් කරන්න අපි හැමෝම එකට එකතුලා කටයුතු කළ යුතු තියෙනවා. මේ පහුගිය වෙච්ච වැරද්ද මේක කරේ පොහට්ටුවද මේක කරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂද UNP එකද පෙරටුගාමි එකද ජවිපෙද සමගි ජනබලවේගද කියලා එකිනෙකාට ඇඟිලි දික් කරගත්ත ඇති මේ අර්බුදේ මතුවෙලා මාස ගාණක් මේ 225ම කෙලිය පිස්සු මම මතක් කරන ඔබතුමාට සමහර දේශපාලන නායකයෝ මේ විපක්ෂයේ නියෝජනය කර සමගි ජනබලවේගයේ සමහරලාට ජවිපෙ නායකින් පවා ලස්සනට කතා බහ කරා මේ සභාවේ ලස්සනට ආමන්ත්‍රණය කරා අයියෙන් කතා කරා ආවේගශීලී විදිහට කතා කරා සමහර මාධ්‍ය වලට ගිහිල්ලා හරි රස කතා කිව්වා හැබැයි ඒ රස කතා කියලා මේ මිනිස්සු සමාජ මාධ්‍ය ජාල තුල එතකොට Facebook account තුල WhatsApp වල පත්තර වල චරිත වෙන්න ඇති චරිත වෙලා හැබැයි රටට කියලා වෙලා අද අපි 얘 ගැන කතා කරමු මෙතනින්
පස්සේ
මේ മന്ത്രിවරුන්ට වෙච්ච ප්‍රශ්න ගැන විතරක් නෙමෙයි 225 මේ පා කියන්නේ මොකද්ද හේතුව කියලා මේ පාර්ලිමේන්තුවම එකතු වෙලා කමිටුවක්පත් කරලා හරි මේ මිනිස්සුන්ට වෙච්ච ප්‍රශ්න ටික අපි කතා කරන්න ඕනේ එළියේ ප්‍රශ්න ටිකක් තියෙනවා ගොවියට පොහොර ටික නැහැ දරුවන්ට හරියම අධ්‍යාපනය ලබන්න විදිහක් නැහැ මිනිස්සුන්ගේ ආර්ථිකය යහපත් නැහැ මිනිස්සු තෙල් පෝලිං වල ගෑස් පෝලිං වල මේ ටික ඉවර වෙන්න නම් මේ ඇති දැන් සල්ලි අරගෙන മന്ത്രിවරු පිළිබා ගන්නවා කියනවා රනිල් වික්‍රමසිංහ මහත්තයාටවත් මේ රජය ගෙනියන්න අවශ්‍ය කරන සහයෝගය දෙන්න අවශ්‍ය කරන වටපිටාව මේ පාර්ලිමේන්තුව තුල
අපි
හැදිය යුතුයි එහෙම නැති වුණොත් මේ මිලේච්ඡත්වයේ මෙතනින් එහාට ගිහිල්ලා පාරේ ඉන්න මිනිස්සු මේ රටේ මිනිස්සුන්ව මරාගෙන මහමග මරාගෙන කනතත්වයට පත් වෙන මිලේච්ඡත්වයක් මෙතනින් එහාට නිර්මාණය වෙන්න පුළුවන් කියලා ඔබතුමාට මතක් කරමින් ඔබතුමාගේ මේ කාර්ය ලබා දීම සම්බන්ධව ස්තුතිවන්ත වෙමින් මේ මිලේච්ඡත්වයෙන් එහාට ගිහිල්ලා මේ වනචාරීභාවයෙන් එහා පැත්තට ගිහිල්ලා නැවතත් නියම මනුස්සකම නියම අපේකම් ගමේකම් නැවතත් මේ තුල ඇති කරමු කියලා යෝජනා කරමින් මම නිහඬවෙනවා ස්තුති
බොහොම සිතේ ඔබතුමාට මේ ළඟට ගරු උපුල් මහින්ද රාජපක්ෂ මහත්මයා ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක්
තියෙනවා නියෝජ කතානායකතුමනි ඔබතුමාට ස්තුතිය ඔබතුමාට මගේ ගෞරවය පුද කරන ඔබතුමා අපේ එක්ක ඉඳලා හොඳ නියෝජ කතානායක වීම සම්බන්ධයෙන්
බොහොම සිතේ
විශේෂයෙන් කාරණා ගණනාවක් කතා කරන්න දෙමත් වෙලාව නැවේ නිසා මම මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා දැන් අවුරුද්දයි මාස 8ක් වෙනවා මම මේ පාර්ලිමේන්තුව දැක්ක විදිය කියන්න කියලා මට හිතෙන්නේ රටක විවස්ථාදායකයත් විධායකයත් අධිකරණයත් හරි ශක්තිමත් වුණොත් විතරයි ඉදිරියට යන්න පුළුවන් කියලා මම විශ්වාස කරන එක තමයි රටේ පැවැත්ම මේ විවස්ථාදායකය කියන එක අපි අද නියෝජනය කරනවා ඒක මහා ලොකු ගෞරවණීය තැනක් උත්තරීතර පාර්ලිමේන්තුව අපි නියෝජනය කරන්නේ හැබැයි මට හිතෙනවා මේක මරණාධාර සමිතියකත් මීට වඩා විනයක් තිබෙනවා මීට වඩා න්‍යායපත්‍රයක් තියෙනවා මීට වඩා ක්‍රමයක් තිබෙනවා එනිසා මේ පාර්ලිමේන්තුවේ ක්‍රමය අපි වෙනස් කරන්න ඕනේ මිනිස්සු මේවා දිහා බලන් ඉන්නවා මම හිතනවා මේ සජීවී විකාශනය මොකක් හරි හේතුවක් හින්දා ඇති කරන්නේ නැති මේ සජීවී විකාශනය තමයි මේ පාර්ලිමේන්තුව විනාශ කරන්නේ ඒ වගේම කැන්ඩිම ගැන කතා කරනවා අපි කිව්වා කැන්ඩිම වහලා දාමු කියලා. ඒ නිසා මේ පාර්ලිමේන්තුව නිසිතනට ගන්නට ඕනේ. ඒ නිසා මේ මන්ත්‍රීවරු හැමදෙස්සම කරන්නේ තමන්ගේ ප්‍රතිරූප ගොඩනගා ගන්න කතා කරා මිසක් සැබෑවටම මේ රටේ ජනතාවගේ ප්‍රශ්න ගැන කතා කළේ නැහැ. ඒ අය රටේ ප්‍රශ්න ගැන ගත්තා තමන්ගේ දේශපාලන ප්‍රතිරූපේ ගොඩනගන්න. ඒ නිසා මේ අද කාලේ දින මේ ප්‍රශ්න උත්තර ගන්න කරන්න ඕනේ මේ පාර්ලිමේන්තුවට නිමාරු දෙන්න ඕනේ. අබ කතානායකතුමාට කියන්න කතානායක පක්ෂනායකව කැඳවලා ඊට අදාළ අය කැඳවලා සාකච්ඡා කරලා වැඩපිළිවෙලක් හදලා පාර්ලිමේන්තුවේ අනුමැතියක් ඕන නම් අපිව කැඳවන්න කියලා නැත්නම් කවදාවත් මේ පාර්ලිමේන්තුවෙන් රටේ ප්‍රශ්න උත්තර හොයන්නම් වෙන්නේ නැහැ. ඒ වගේම විධායකයේ සම්බන්ධයෙන් කතා කරන අපි මේ පාර්ලිමේන්තුවේ ජනතාවට දොස් කියද්දිත් විශ්සල අත උස්සලා ඒක බලය ලබා දුන්නා. එහෙම බලය ලබා දුන්නු විධායකය හරියට ක්‍රියාත්මක වුණා නම් එතුමාගේ ගේවට ලන්නේත් නැහැ. ඒ වගේම ගෝල් පේස් පිටණී වෙච්ච ඒ ජනතාවට වෙන ප්‍රහාරය දරුවන්ට වෙන ප්‍රහාරය සිද්ධ වෙන්නේත් නැහැ. අපේ රටේ මිනි 10ක් මැරෙන්නේත් නැහැ. අපේ ගරු මන්ත්‍රීතුමා අත්තනගල්ලේදී මිය යදෙන්නේත් නැහැ. ඒ නිසා මේ විධායකය කොතන හරි තනකින් කොන්ද කැලින් කරගත්තේ නැති නිසා තමයි මේ රටේ සියලු දේවල් සිද්ධ වෙලා තියෙන්නේ. ඒ නිසා විධායක බලය තිබෙනවා නම් ඇයි පොලිසිය නිහඬ වුණේ? ඇයි හමුදාව නිහඬ වුණේ? ඇයි අපේ මන්ත්‍රීවරුන්ගේ ගෙවල් ගිනිගත් අපිට තියෙන ප්‍රශ්නයක්? එනේ ඒ වගේම අධිකරණය ගත්තත් මේ ජනතාව මන්ත්‍රීතුමාලා කියන කාරණාව අපිට අධිකරණය ගැනත් අද විශ්වාසයක් නැහැ. අපි කන්‍යාවකට net බඳපු සරාදියක් දීලා සාධාරණ බලාපොරොත්තු වුණාට මේ සියල්ල කඩතුරා බවට පත් වෙමින් තියෙනවා. ඒ නිසා අද රටේ විශ්වාසය තිබෙන්නේ නීතිය පිළිබඳව ජන අපිට විශ්වාසයක් නැත්නම් අපි කොහොමද මේ රට අරගෙන යන්නේ? ඒ නිසා අපිට කාරණා ගණනාවක් තිබෙනවා. මම අපේ ගරු මන්ත්‍රීතුමාට ශෝකය ප්‍රකාශ කරන්න ඕනේ. මේ ඉතාමත් කේජනක සිද්ධිය සිද්ධ වෙන්නේ මගේ ගම් ප්‍රදේශයේ. අපේ ගරු මන්ත්‍රීතුමා ඒ වගේ තුමාගේ ආරක්ෂකයා ඒ වගේ මේ අරගලයේදී තරුණයෙකුත් මිය යනවා මේවා සියල්ල මිනිස් ජීවිත ගිනිගත් ගෙවල් අපිට සියල්ල හදන්න පුළුවන් මේ ජීවිතවල හැම කෙනාටම වටිනාකමක් තිබෙනවා 10 දෙනෙක් මියදීලා තිබෙනවා 9 වෙනිදා සිද්ධි උටි ගාලා තිබෙනවා මේවා සියල්ල අපි ප්‍රතික්ෂේප කරන්න ඕනේ අපි ගරු මන්ත්‍රීතුමා ඇතුළේ යාට නිවන් සුව පතනවා වගේම අත්තනගල්ල ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමා ඇතුළේ ගරු මන්ත්‍රීතුමාලා සියලු දෙනාටම ලොකු හානි වෙලා තිබෙනවා ඒ හැම කෙනාටම මම පාර්ලිමේන්තුවේ මගේ කනගාටුව ප්‍රකාශ කරන දීර්ඝ කතාවක් කරන්න නැති නිසා මම ඒවා දිගින් දිගට ගන්න උත්සාහ කරන්නේ නැහැ හැබැයි මේවා නොවිය යුතු දේවල් රටේ නීති හරියට ක්‍රියාත්මක වෙන්නට ඕන හැම දෙනාටම ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි මේ දේශපාලනට ආවේ මිනිසුන්ගේ කුල කල්ලයට දරුවෙක් පිළිසිඳ ගත්තා නම් ඒ කෙනාගේ ඉඳලා මරණය දක්වා මරණ මංජය දක්වා සේවය සපයන්න එහෙම කියලා ආපු අය අද අපේ කුසල දරුවෙක් ආපු අම්මත් අද මැසිවිලි ගන්නවා අද ත්‍රී පෝසටිකවත් නැතුව අර අහිංසක අපේ දරුවන්ට අද විභාගට යන්න විදිහක් නැහැ තීරෝදත එලෝ ජීවත් වෙන්නට තීරෝරත එලෝ ගන්න විදිහක් නැහැ අද අපේ ගොවියට පොහොර ටික තෙල් ටික නැහැ ඉතින් ඒ නිසා අපේ හැම කෙනාම අද දුකටපත් වෙලා ඉන්න කාලෙක තමයි අද මේ ජනතාව ඉන්නේ මේවට අපි සමාවිල්ලන්නට ඕනේ අපිට ජනතාව මේ පාර්ලිමේන්තුවට පත් කරලා ඇව්වේ ඔවුන්ගේ ප්‍රශ්න අපි මෙතන ගනලා කතා කරලා ඔවුන් වෙනුවෙන් සහනයක් සපයයි කියලා ඒවට අද උත්තර නැහැ අද අපිට පාර ගමන් කරගන්න විදිහක් නැහැ ජනතාවගේ අසතුටේ පීඩනේ සමායන් මට විනාඩියක් දෙන්න ඒ නිසා අපි සමාවිල්ලන අපිට තන්දිලා පත් කරමු ජනතාවගෙන් ඔවුන්ගේ අවශ්‍යතාවය නිට්ටු කරන්න බැරි වීම සම්බන්ධයෙන් ගරු සභාපතිතුමනි මගේ දේශපාලන කාලේ අවුරුදු 20ක් මගේ නිවසේ අදටවත් ගේට්ටුවක් දාලා නැහැ අදටවත් කැමරාවක් හයි කරලා නැහැ බුරන්ඩ බල්ලෙක්වත් නැහැ තාමත් ගාමීය මට්ටමේදී තාමත් ගාමීය ප්‍රදේශෙ මං ජීවත් වෙන්නේ අපේ නිවස තුළ සෙනෙහස තිබෙනවා ආදරය තිබෙනවා පරාර්ථ චර්යාව තියෙනවා ඒකේ ආගන්තුක සත්කාර තිබෙනවා මිනිස්සුන්ගේ ජන ජීවිතයට සමීපිත නිවසක් මගේ නිවසටත් පහර එල්ල කළා මං ඒ දරුවන්ට දුන්නා ඒ දරුවෝ මම හිතනවා අපිට පණිවිඩයක් දීලා තිබෙන්නේ මගේ නෝන මහත්තයා ඉන්නගත්ත දරුවෝ මගේ දරුවාගේ වයසේ ඉන්න දරුවෝ ඇවිල්ලා අපිට පහරක් එල්ල කළා ගියේ පණිවිඩයක් දීලා තිබෙනවා මං ඒ දරුවන්ට කියනවා දරුවනේ ඔය නෙමේ විසඳුම උඹලගේ ජීවිත අකාලේ විනාශ වෙන්න පුළුවන් නීතියට අහුනහම රැකියාවට ගන්න බැරි වෙන්න පුළුවන් මීට වඩා බුද්ධිමත්ව කටයුතු කරන්න ඒ නිසා මම මේ දරුවන්ට අවසාන වශයෙන් කියනවා මනෝ පුබ්බං ගමා ධම්මා මනෝ සෙට්ටා මනෝමයා මනසාතේ බදුට්ටේන මනසාතේ පදුට්ටේන බාසතිවා කරෝතිවා තාතෝණං දුකමං චේති චක්කන්ත වහතෝ පදං තමන් වරදක් තමන් යමක් කළොත් ගොණෙක් පසුපසට කරත්තරෝදේ වගේ අපිට මේවා සියල්ලට මුණ දෙන්නා ඔබ අපි හැමෝටම මේක උරුමයි අපි දේපලක් හොරකම් කරලා සාංගික දෙයක් කාලා තිබෙනවා නම් අපිටත් ඒ දේ උරුමයි අනිත් ජනතාව අපිට වරදරයක් කළා නම් එයාට ඒ දේ උරුමයි කියලා මතක් කරමින් නීතිය කාට සාධාරණ ඉටු වෙන්න කියලා මතක් කරමින් මන්නේ හරි ලබෝ
බොහොම සිතේ ඔබතුමාට මීලාට ගරු වෛද්‍ය උපුල් ගලපත්ති මැත්තම ඔබතුමාට මිනිත්තු පහක් කාලයක්
තියෙනවා බොහොම සුති ගරු නියෝජ්‍ය කතානායකතුමනි විශේෂයෙන්ම ඔබතුමාට සුභාශිංසලි එක් කරන්න ඕනේ මම හම්බන්තොට දිස්ත්‍රික්කයේ ප්‍රථම නියෝජ්‍ය කතානායකවරයා විදිහට දෙවනිය විදිහට පත්වීම පිළිබඳව ඒකම මම හිතන්නේ අපේ පාර්ලිමේන්තුව තුළ ඉඳපු අවිහිංසක ඒ වගේම අව්‍යාජ ඒ වගේම ජනහිතකාමී පාර්ලිමේන්තු මන්ත්‍රීතුමා අමරකීර්ති අත්කෝරලා මැතිතුමා සාහසික ලෙස ඝාතනයකට ලක් වුණා ඒ සංවේගයක් උදකරන ගමන් ඒ නවවින්දියා සිද්ධියෙන් මේ රට පුරා මිය ගියපු සියලු දෙනාම කනගාටුවෙන් මතක් කරන ගමන්ම මං හිතන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පළාත් සභා මන්ත්‍රීවරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු ඇතුළු මේ රටේ දේශපාලන අවිහිංසාවාදීව කරපු අයට තමන්ගේ දේපල අහිමි වුණා තමන්ට ඉන්න හිටින්න තැනක් නැති වුණා මම හිතන්නේ ගයක් කියන්නේ නිවසක් කියන්නේ එක්තරා ලෝකයක් ඒ පවුලකට ඒ වගේම ඒ ගයක් හදාගන්න ඒ මිනිස්සු කැප කරන කැපකිරීම සමග අවුරුදු 15 20 සමහරක් ලාවට ඊටත් වැඩි කාලයක් ඒ ගයක් හදාගන්න කැප කරනවා ඒ නිසා ඒ විනාශ කරේ ඒ පවුලේ තියෙන ලෝකය ඒ සිහිනය ඒ විනාශ කරේ මම හිතන්නේ ඒකට නීතියෙන් නිසි දඬුවම නොලැබුණත් මම හිතන්නේ අපි විශ්වාස කරන බුද්ධ ධර්මය ඇතුලේ ධිට්ඨ ධම්ම වේදිනිය කර්මය මම හිතන්නේ ඒ ස්වභාව ධර්මය මම හිතන්නේ ඔවුන් ගැන බලා ගන්න ඉවි. ඒ නිසා ඒ වගේම මම හිතන්නේ අදට අපේ කුමාර වෙල්ගම ගරු මන්ත්‍රීතුමත් ඔත්පල වෙලා ඒ පහර දීමෙන් ඔත්පල වෙලා දැනටත් දැඩි සත්කාරකයේ ඉන්නවා
ඔහුටත් මම හිතන්නේ අපි හිට්මන් සෝය ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මම හිතන්නේ මෙහි නමය සිදුවීම කිසිසේත්ම සිදුවිය යුතු සිදුවීමක් නෙවෙයි. මොකද හේතුව අපි හෘද සාක්ෂියේ මන්ත්‍රීවරු 10ක් විදිහට මම හිතන්නේ හෘද සාක්ෂිය කියන එක ජනතා විමුක්ති පෙරමුණ පහුගිය කාලේ නැත්තරම නැති කළ තිබුණේ. නමුත් අපි මන්ත්‍රීවරු 10ක් විදිහට අපි හෘද සාක්ෂිය 10ක් විදිහට අපි ඉස්සරහට ඇවිල්ලා මේ ජනමතය ගැන අපි කිව්වා පාර්ලිමේන්තුවේදී එළියේදී කිව්වා පක්ෂ නායකයන්ට කිව්වා ඒ වගේම සියලුම පක්ෂ විපක්ෂ සියලු දෙනාටම කිව්වා. අපි කිව්වා මේ ජනමතය ටිකක් අමාරුයි මේ වෙලාවේ ආර්ථික ප්‍රශ්නයක් තියෙන මේකට විසඳුම දෙන්නේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවකට යමුයි කියලා. ඒ නිසා අපි ඒ කාර්ය අපි ටිකටම ඉෂ්ට කරා. ඒ වගේම අපි ඒ මතයේ හිටියා. ඒක නිසා අපි ඒ සර්වපාක්ෂික ආණ්ඩුව යටතේ අපේ පක්ෂයේ කියන්නේ පොදුජන පෙරමුණේ ගරු අග්‍රාමාත්‍යවරයෙකු යටතේ අපි සර්වපාක්ෂික ආණ්ඩුවට යමුයි කියලා අපි ඉල්ලා සිටියා. නමුත් ඒ කාරණා කිසිසේත් ගණන් ගන්න නැතුව මම හිතන 9 වෙනිදා සිද්ධිය සිද්ධ වුණා. මේක මේ අශිෂ්ට සම්පන්න ප්‍රජාතන්ත්‍රවාදයෙන් කිසිදා බලයට නොපෙමෙන්න හැකියාවක් නැති පිරිසට උඩගෙඩි දීමක් උත්තේජන සැපීමක්. ඒක නිසා තමයි ඔවුන් මේ රටේ ඒ නැවතත් 88 89 83 වගේ කාලයක ඇතිවෙච්ච භීෂණය පතුරවන්න ඔවුන්ට හැකි වුණේ. මම හිතන්නේ ඒකට උත්තේජනයක් අප විසින් සැපෙව්වා කියලා මට සැකයක් තියෙනවා. ඒක නිසා ඒ අවස්ථාවේදී අපි සර්වපාක්ෂික ආණ්ඩුවක් කියන එක අපි එදත් හිටියා අදත් ඉන්නව. නමුත් අපි කියන කාරණා වලින් එක කාරණයක් ඉෂ්ට වුණේ නැහැ. ඒක තමයි අපේ පක්ෂයේ ඒ කියන්නේ පොදු ජන පෙරමුණේ අග්‍රාමාත්‍යවරයෙක් වෙනුවට මම හිතන්නේ තනි ආසනයක් තියෙන අපේ රනිල් වික්‍රමසිංහ මැතිතුමාට අග්‍රාමාත්‍ය ධුරය ලබා දුන්නා. එතුමත් එක මගේ නම් පෞද්ගලික ප්‍රතිපත්තිමය ගැටුමක් තියෙනවා. මොකද එතුමා කැබිනට් අමාත්‍යවරයෙක් 77 ඉඳලා ඒ වගේම අවුරුදු පස්වතාවක් අග්‍රාමාත්‍යවරයා විදිහට හිටියා මේ 6 වෙනි වතාව. එහෙනම් මේ රට ආර්ථිකව ගොඩනගීලා තිබුණා නම් එතුමාගේ කාලේ අද රුපියල් 4 තිබිච්ච ඩොලර් එක 1977 අද වෙනකොට මේ 330 ගණන් 360 ගණන් වලට යන්නේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරන්නේ නැහැ එතුමාගේ ආර්ථික ප්‍රතිපත්තිය. නමුත් අතිගරු ජනාධිපතිතුමා එතුමා ගැන විශ්වාසයක් තිබුණා. ඒ විශ්වාසයට අපි යම්සි කාලයක් එතුමාට ලබා දෙනවා. මොකද අපි ජනාධිපතිතුමා විශ්වාස කරන නිසා. ඒ නිසා මම ඒ කාරණේත් එක්කම හිතන්නේ මේ දවස් 4 අඩුම ගානේ මේ රට ගොඩනගන මේ රටට ඩොලර් ගේන ඩොලර් නැතේ නැතේ කියලා හඬා වැටෙන මිසක්කා මේ රට ඩොලර් ගේන වැඩ පිළිවෙලක් සිද්ධ වුණේ නැහැ, කතා වුණේ නැහැ. ඒකන කනගාටු වෙනවා. මේ රටේ රාජ්‍ය සේවකයන්ට බැන බැන ඉන්නවා. 115ක් රාජ්‍ය සේවකයන් ඉන්නවා. ඒ වගේම 184ක් රාජ්‍ය ආදායමෙන් ඔවුන්ට වැටුප් ගෙවනවා. හැබැයි ඔවුන්ගෙන් අපි විදේශ ආදායමක් ගන්න ඒ පුහුණු වෘත්තිකයන් පිටරට යවල ආදායමක් ගන්න වැඩපිළිවෙලක් සාකච්ඡා වුණේ නැහැ. අපි ඒ ගැන සාකච්ඡා කළ යුතුයි. ඒ වගේම පිටරට මේ රටේ මිනිස්සු 102,000 3ක් වැඩ කරනවා. ඔවුන්ගෙන් ඒ ඩොලර් ටික මෙහෙට ගෙන්න ගන්න ඒ දිරිදීමනාවක් ලබා දීලා කතා කරන වැඩපිළිවෙලක් සිද්ධ වුණේ නැහැ. අපි කනගාටු වෙනවා. ඒක නිසා අපි අනිවාර්යයෙන්ම ගරු නියෝජ්‍ය කතානායකතුමනි මේ රට ඉහළට ගන්න ඕන නම් ඔසවන්න ඕන නම් ඒක නියමිත කාල රාමුවක් හරහා නියමිත කාල රාමුවක් ඔස්සේ අපි මේ රට ගොඩනගන වැඩපිළිවෙලකට යන්න ඕනේ. හැබැයි මේ දක්වා ඒක සිද්ධ වුණේ නැහැ. මේ දවස් 4ක් අපි ඒ සම්බන්ධව කිසි සාකච්ඡාවකින් තොරව අද දවසේ ඉමා වෙනවා. මම විශ්වාස කරනවා අලුත් ආණ්ඩුවේ අපේ අලුත් ඇමතිවරු අඩුම ගානේ මේ ගැන සාකච්ඡා කරයි කියලා, සාකච්ඡා කළා ඉදිරි පියවරක් ගනීවි කියලා, ඒ වගේම අපිටත් සම්බන්ධ වෙන අවස්ථාව ලබා දෙවි කියලා. ඒ නිසා මම ඒ සඳහා මේ සභාවට නැන බුද්ධිය පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමින් මගේ වචන
සල්පාවිස්සති කරමන්තුනේ. ඊළඟට ගරු KPS කුමාරසිරි මැතිතුමා ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, ඔබතුමාට මගේ සුබ පැතුම් එකතු කරනවා මේ මොහොතේ. පසුපෙළ මන්ත්‍රීවරයෙක් හැටියට ඔබතුමා නියෝජ්‍ය කතානායක ධුරය පිදුම් ලැබීම පිළිබඳව, ඒ වගේම උතුරු මැද පළාත් සභාවේ වසර 5කට ආසන්න කාලයක් සහෝදර මන්ත්‍රීවරයෙක් හැටියට මාත් සමග කටයුතු කරලා, මේ උත්තරීතර පාර්ලිමේන්තුවේ අවුරුදු 2කට ආසන්න කාලයක් බොහොම සහෝදරත්වයෙන් ඒ වගේම මිත්‍රත්වයෙන් කටයුතු කරපු පොළොන්නරුව දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකොරළ මැතිතුමා සහසිකයන් විසින් මරණයට පත් කර පහුගිය නමනේදා එතුමාගේ රියදුරා. ඒ වගේම තවත් කීප දෙනෙක් මේ රටේ ජීවිතක්ෂයට පත් වුණා. අමරකීර්ති අතුකොරළ කියන්නේ බොහොම නිහතමානී චරිතයක්. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නිර්මාණය කරනකොට දෙවන්ත කාර්යභාරයක් කරපු නායකයෙක් අපි එතුමාට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අද මේ විවාදයට ගන්නිකරු නියෝජ්‍ය කතානායකතුමනි, ඒ පසුගිය 9 වෙනිදා සිදුවෙච්ච මිලේච්ඡ ප්‍රහාරය පිළිබඳව සහ ඒ ප්‍රහාරයෙන් හානියට පත්වෙච්ච දේපළ පිළිබඳව මම විශ්වාස කරනවා මේ වෙලාවේ විශේෂයෙන් මේ 9 වෙනිදා ප්‍රහාරයේදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අපේ සහෝදර මන්ත්‍රීවරු විශාල ප්‍රමාණයකින් දේපළ හානි වුණා, ජීවිත හානි වුණා. අපේ හෘද සාක්ෂිය 10 දෙනෙක් අපි එකට කටයුතු කරා මේ පාර්ලිමේන්තුවේ. අපි දැක්කා ගරු නියෝජ්‍ය කතානායක තුමනි මේ දේ සිද්ධ වෙනවා කියන කාරණාව. ඒ නිසා අපි එදා ජනාධිපතිතුමාට මේ පිළිබඳව කිව්වා, අග්‍රාමාත්‍යතුමාට මේ පිළිබඳව කිව්වා, පක්ෂ නායකව අපි හමු වුණා, විපක්ෂ නායකව හමු වුණා, අපි හැම කෙනෙකුටම මේ පිළිබඳව අපි කිව්වා. ඔබ දන්නවා 9 වෙනිදා ප්‍රහාරයට පෙර අනුරාධපුර දිස්ත්‍රික්කයේ චන්දසේන අමාත්‍යතුමාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණා, චන්න ජයසුමන අමාත්‍යතුමාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ 4 වෙනිදා අපේ ඒ විතරක් නෙමෙයි, සෙහන් සේමසිං අමාත්‍යතුමාගේ නිවසට ප්‍රහාරයක් එල්ල වුණා, මගේ අනුරාධපුර කාර්යාලයට ප්‍රහාරයක් එල්ල වුණා. ඒ අප්‍රේල් 4 වෙනිදා සිද්ධිය වුණාට පස්සේ මේ නීතිය ක්‍රියාත්මක වුණාද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. එදා නීතිය ක්‍රියාත්මක වුණා නම් හරියට 9 වෙනිදා මේ ප්‍රහාරයට අත් වෙන්නේ නැහැ. අපි ගෝල් පේස් එකේ තිබිච්ච ගෝඨාගම හෝම් ගමට ගහපු එක පිළිබඳව අපි සෑහීමකටපත් වෙන්නේ නැහැ. ඒක ඉතාමත්ම නින්දිත ක්‍රියාවක්. ඒක අපි කවුරුත් වෙලා දකිනවා. ඒ නිසා කරුණ නියෝජ්‍ය කතානායකතුමනි, එදා ඒ සිදුවීමත් එක්ක මේ වෙච්ච අපරාධය
දැවන්ත
අපරාධයක් කරු නියෝජ්‍ය කතානායකතුමනි. මගේ නිවසේ ප්‍රහාරයක් එල්ල වෙන්න ආවා. හැබැයි මම මේ මොහොතේ සිහිපත් කරන්න ඕනේ නොච්චියාගම පොලිසිය ස්ථානාධිපතිතුමා. එතුමාගේ උපරිම ශක්තිය යොදවලා එතුමා මගේ දින දෙකක් මගේ නිවස බේරගත්තා. මගේ නිවසේ අඩුමතරින් වීදුරුවක්වත් නැහැ, දැලේලක දොරක්වත් දාලා නැහැ, ගහන්න දෙයක් නැහැ. අපි අවුරුදු 25ක් දේශපාලනය කළා, හදාගත්ත දරුවොත් එක්ක ජීවත් වෙන නිවස. හැබැයි එදා එකට ගිනි තිබ්බනම් අද මේ හැම කෙනෙකුට අත්වෙච්ච ඉරණම මටත් අත් වෙනවා. හැබැයි එදා නොච්චියාගම පොලිසිය ස්ථානාධිපතිතුමා එතකොට පැහැදිලිව කිව්වා, ගහන්න ආපු අයට මගේ මලකඩ උඩින් තමයි ඔබ ගිහිල්ලා, ඔබලා ගිහිල්ලා මගේ කුමාර ශ්‍රීමන්තයා ගෙදරට ගිනි තියන්න ඕනේ කියලා. එදා එහෙම කියපු නිසා එදා නොච්චියාගම පොලිසිය සියලුම නිලධාරීන් නිලදරුවන් එදා මගේ නිවස බේරගත්ත මගේ හෘදයාංගම ස්තුතිය මේ උත්තරීතර පාර්ලිමේන්තුවේදී ඒ පොලිසිය ස්ථානාධිපතිතුමාතුලේ පොලිසිය නිලධාරීන්ට පුද කරන්න ඕනේ. ඒ වගේම මට විනාඩි 7ක් තිබුණා නියෝජ්‍ය කතානායකතුමාට එක විනාඩියක් දෙන්න. ඒ නිසා නියෝජ්‍ය කතානායකතුමනි, මේක සහගාන අපරාධයක්. මේකට වග කියන්න ඕනේ ජනතාව විමුක්ති. මම බය නැතුව කියනවා, 88 89 ජීවිත 60,000කට වැඩි වීර විනාශ කරා, 1971 විනාශ වුණා, 2022 ගත ඒ විදිහට විනාශයකට පත් කරන්න හදනවා ජනතා විමුක්ති පෙරමුණ, සාපේරුතුගාමි සමාජය පක්ෂය. ඒකට සමගි ජන බලවේග ඉන්නවා. මේ 9 වෙනිදා ප්‍රහාරයේ අනුරාධපුරේ දියත් කරනකොට ස්ථීර වශයෙන්ම සමගි ජන බලවේගේ ප්‍රධාන පෙළේ දේශපාලන නායකයන්ගේ ඒ ක්‍රියාකාරීන් මේක ඉන්නවා. සියහන් නැමතුමාගේ නිවසට පහර දෙන්න, චන්දසේන නැමතුමාගේ නිවසට පහර දෙනකොට, ඒ වගේම චන්න ජයසුමන අමාත්‍යතුමාගේ නිවසට පහර දෙනකොට, අහිංසක නගරාධිපති සෝමදාසගේ නිවසට පහර දෙනකොට නියෝජ්‍ය කතානායකතුමනි, ඔය කියන සියලු දෙනා හිටියා නන්දසේන මන්ත්‍රීවරුගේ නිවසටත් පහර දුන්නා. ඒ විතරක් නෙමෙයි, අපි ගියා අපි 10 දෙනාගේ බලංගොඩ අකිල එල්ලාව මහත්මයාගේ නිවසට. ඒ එදා හිටව මහේමතුමාගේ නිවසට පහරක් එල්ල කළ තියෙන අකිල මන්ත්‍රීවරුගේ නිවස නෙමෙයි ඒක. තාත්තා හදපු ගෙදර පොඩි නිවසක්.
ඒක
විතරක් නෙමෙයි, ඒ බලංගොඩ පාදේශසභාවේ සභාපතිතුමා දෙන්නගේ ගෙවල් දෙක බිමට සමතලා කරලා තියෙනවා. විශ්වවිද්‍යාලයට දරුවෝ ඉන්නවා. ඒ දරුවන්ගේ අඩුම ධර්මින් උප්පැන්න සාතිකයක්වත් නැහැ. ඒ නිසා අපි මේ පිළිබඳව හෙලා දකිනවා. ඒ විතරක් නෙමෙයි, අවසාන කරන්නම් ගරු නියෝජන කතානායකතුමනි, දැන් එක එක්කෙනාට අපි ඇඟිලි දික් කළ බලක් නැහැ. අපි ප්‍රහදලියම කියන්න ඕනේ, අපි එකයි මේ රට වැටිලා තියෙන ආර්ථික අරුබුදයක. මේ රට වැටලා තියෙනවා ඒ ආර්ථික අරුබුදයත් එක්ක සමාජීය අරුබුදයක්. ඒ එක්කම මේක දේශපාලන අරුබුදයක් බවට පත් වෙලා තියෙනවා. එහෙනම් මේක අපි නිරවල් කරන්න නම් අපි ගරු නියෝජ්‍ය කතානායකතුමනි අපි එකයි කිව්වේ සර්වපාක්ෂික ආණ්ඩුවක් ඕනේ. හැබැයි මේ ආණ්ඩුව නැත්තම් අද රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ රටේ අගමැති බවට පත් කරලා තියෙනවා. අපි එතුමගෙන් ඉල්ලීමක් කරා හරි දේ කරන්න. හරි දේට අපි හෘද සාක්ෂි 10 දෙනා අපි කටයුතු කරනවා කියන එක. ඒ නිසා දැන් කැබිනට් එක දිවුරුම් දීලා තියෙනවා. අපි ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කරනවා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ කැබිනට් මණ්ඩලය හදනකොට ඒ අමාත්‍යංශ ආයතන ගැසට් කරනකොට නිසියාකාර ගැසට් කරන්න. මගෙන් ඉල්ලීමක් කළා තියෙනවා නියෝජ්‍ය කතානායකතුමනි, විධාතා මධ්‍යස්ථාන තියෙනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාස ලංකාවේ තියෙන හැම ප්‍රාදේශීය ලේකම් කොට්ටාසෙම විධාතාන මධ්‍යස්ථානය. ඒ විධාතා මධ්‍යස්ථානේ ඉන්නේ විශ්වවිද්‍යාලිකල උපාධිධාරී විශාල වැඩ කොටස සාහසයක් කරන්න
පුළුවන්.
අවසාන වශයෙන් මම ඔබතුමාගේ ඉල්ලීමක් කරන ඔබතුමා ජනාධිපතිතුමා දැනුවත් කරන්න, ඒ ආයතන බෙදනකොට විධාතා මධ්‍යස්ථානවල ඉන්නේ නිලධාරීන් අන්තර්ගත කරන්න ගැසට් කරන්න කියන්න තාක්ෂණ විද්‍යා අමාත්‍යාංශයට. මොකද උන් විශාල අද අපට ගෑස් නැ බයෝගෑස් හැදුවා ඒගොල්ලෝ. ඒගොල්ලෝ එක එක විශාල වැඩ කොටස් පෞගේ කාලේ කරා. ඒ නිසා ඒ අයට අවස්ථාවක් ලබා දෙන්න කියන ඉල්ලීමක් කරමින් මේ හානියටපත් වෙච්ච දේපල විනාශ කරපු මේ සියලු දෙනාට නීති ක්‍රියාත්මක කළ යුතුයි. අපි කියනවා කවුරු හරි ඉන්නවා නම් ගෝල් පේස් එකට ගහපු ඒ කඳුරට ගහපා ඉන්නවා නම් එයා අද වෙනකොට අත්තරන්කුට අරන් ඉන්නවා. ඒ නිසා මේ සියලු දෙනා නීති හමුවට ගෙනල්ලා නීතියේ ආධිපත්‍ය ක්‍රියාත්මක කරන්න කියන ඉල්ලීම කරමින් බොහොම ස්තුතියි ඔබතුමාට මෙලාව දීපු පිළිබඳව.
බොහොම ස්තුතියි ඔබතුමාට. මීළඟට ගරු ජගත් කුමාර මෙත්තුමා ඔබතුමාට මිනිත්තු 5ක් කාලයක් තියෙනවා.
ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මම පළමුව සුභපතන ඔබතුමාට අපේ පරපුරේ කෙනෙක් විදියට.
බොහොම ස්තුතියි.
ඒ වගේම මම ඊටාම දැඩි සංවේගය මගේ ප්‍රකාශ කරනවා අපිත් එක්ක හිටපු ඊටාම ආදරණීය සහෝදර මන්ත්‍රීතුමා අමරකීර්ති මන්ත්‍රීතුමා. මිය යන දිනකට පෙර මේ රැස්වීමට එනවද කියන කාරණාව අපින් කතා කරලා ඇහුවා. මොකද්ද වෙන්නේ කියලා අගමැතිතුමා අයින් වෙනවා කිව්වම එතුමත් ආව, අපිත් ගිහිල්ලා සාමකාමීව ගියා. ඉතින් අවාසනාවන්ත විදියට එතුමා ම්ලේච්ඡ විදියට ඝාතනයට ලක් කිරීම අපි හෙලා දකින ගමන් ඒට නීතිය ඉතාම ඉහලින්ම ක්‍රියාත්මක වෙන්න ඕනි කියලා අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම ගරු නියෝජ්‍ය කතානායකතුමනි, මමත් විනාඩි 5ක් පරක්කු වුණා නම් මෙතන ඉන්න මේ සභාවේ ඉන්න අයට මටත් රිමාන්ඩ් සැප ලැබේවා කියන තමයි වෙන්නේ. මොකද මගේ කාර්යාලයට නම්ෙන්ද රාත්‍රී 8:07 ඒ මැර පිරිසක් එනකොට 200කට ආසන්න පිරිසක් ජන ගඟක් වගේ ගලාගෙන එනකොට මමත් කාර්යාලෙ හිටියා. මොකද මට මේ පණිවිඩය හරිය කලින් ලබා දුන්නේ මිතුරන් නිසා මට එතනින් පිටත් වෙන නිසා මගේ ජීවිතේ රැකුණා. නමුත් මම කියන්නේ ඇයි අපට එහෙම හිරිහැර කරන්න යම් පිරිසක් එන්න කටයුතු කරේ? අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අවුරුද්දයි මාස 9යි තාම. අපි මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා 7-5ක් හොරකම් කරේ නේ, වංචා කරලා නැහැ, දූෂණය දිනලා නැහැ, ජනතාවගේ හඬට ඇහුම්කන් දීම මිස ඒට විරෝධය කටයුතු කරලා නැහැ. අපි ආපු දවසේ ඉඳන් නියෝජ්‍ය කතානායකතුමනි ඔබතුමා දන්නවා ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරයෙක් වුණත් ජනතාවගේ ප්‍රශ්න මම කතා කරේ. මම කතා කරේ ජනතාවගේ අවශ්‍යතා ඉෂ්ට සිද්ධ කරන්න කියලා. මම ආණ්ඩු පක්ෂ හැම රැස්සියකම මම කතා කරලා තියෙනවා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න. තෙල් වැඩි වෙනකොට, ගෑස් වැඩි වෙනකොට, ඉන්ධන වැඩි වෙනකොට, අනිකුත් ප්‍රශ්න වැඩි වෙනකොට, අත්‍යවශ්‍ය භාණ්ඩ මිල වැඩි වෙනකොට අපි කතා කරලා ඒට එරෙහිව නැගිටිලා ආණ්ඩු ඇතුලේ විශාල අරගලයක් කළා. ඒ විතරක් නෙමෙයි, ජනාධිපතිතුමාට අවස්ථා දෙකක් මම ලියුම් ලියලා කිව්වා රට අර්බුදයක තියෙන්නේ, ජනතාව මේ ප්‍රශ්නවල මැදිහත් වෙලා තියෙන වෙලාවේ මේ ප්‍රශ්න විසඳුවේ නැත්නම් පාකිස්තානයේදී අර සහෝදරයෙකුට ගහලා මැරුවා වගේ අනිවාර්යයෙන්ම මන්ත්‍රීවරයෙක් පාරේදී ගහලා මරනවා කියන කාරණාව. ඒ කිව්ව දෙයම සිද්ධ වුණා. ඒකට විසඳුම් සෙව්වේ නැති නිසා. ඒ වගේම මම කිව්වා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, රට ලේ විලක් වෙනවා කියන එක මේ ප්‍රශ්නවලට විසඳුම් දුන්නේ නැත්නම්. නමුත් අපේ පක්ෂයේ අපේ නායකයෝ සමහර විට මේවා ඇහුම් කන් දුන්නේ නැහැ. හරියට තීන්දුව ගත යුතු අවස්ථාවේ තීන්දුව ගත්තේ නැහැ. අනවශ්‍ය අවස්ථාවල අනවශ්‍ය දේවල් කරලා අද විශාල අර්බුදයක් රට තුළ මතුවලා තියෙනවා. මේ අර්බුදය අපි නිර්මාණය කළේ නැහැ. අපේ නායකත්වය සහ පසුගිය ආණ්ඩු සියල්ලම මේකට වග කියන්න ඕන. අපි කිසිදු වරප්‍රසාදයක් මේ පාර්ලිමේන්තුවට ඇවිල්ලා අරගෙන නැහැ. අපි කිසිදු පහසුකමක් භුක්ති විඳින කටයුතු කරලා නැහැ. නමුත් අපි මේ 225ම තියෙන වෛරයට ලක් වෙන සිද්ධ වෙලා තමයි අපේ තැනටත් ඒ අය ඇවිල්ලා හිරිහැර කරන්න පටන් ගන්න. හැබැයි ඒ හිරිහැර කරනකොට මගේ කාර්යාලයේ ඉඳලා ඒ තැන මගේ කාර්යාලයේ ගිනිපත් කරන්න උත්සාහ කර අකුඩු පට්ටම් කරලා, නමුත් ඒ වෙලාවේ ප්‍රදේශයේ ජනතාව ආරක්ෂා කරා. ඒ වගේම මගේ නිවසට ගිය වෙලාවෙත් ප්‍රදේශයේ ජනතාව ඒක රාශි වෙලා එතන ගිනි තියන්න දුන්නේ නැහැ. ඒ නිසා එහෙම බේරුණා. නමුත් අපි මේ ගිනි තියන්න ආපු ඒ වගේ මේ සඳහා උඩුකෙඩි දුන්න මේ හැමෝටම කියන්න ඕන, මේ පක්ෂවල ආයිට කියන්න ඕන, මේක මහා අපරාධයක්. මිනිස්සුන්ට අන්‍ය මත දරන්න, පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්ගේ හෘද සාක්ෂියට අනුව කතා කරන්න, වාසනේ නිදාස කතා කිරීමේ නිදාස තියෙන්න ඕන කියලා තමයි ආණ්ඩු කම්බිය අවස්ථාවේ තියෙන සාමාන්‍ය මිනිස්සු. හැබැයි පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුට ඒක නැත්තම් ඒක බරපතල අර්බුදයක්. ඒ නිසා අද රටේ මේ තියෙන අර්බුදයේ ප්‍රධාන හේතුව තමයි ප්‍රජාතන්ත්‍රවාදය කතා කර කර ප්‍රජාතන්ත්‍රවාදය වලලන්න හදනවා. ඒ නිසා අපි හැමෝගෙම කියනවා, තමුන්නාස ශාස්ත්‍රය සියලු දෙනාට මේ රට ඉදිරියට ගෙනියන්න ඕන නම් ප්‍රජාතන්ත්‍රවාදයේ පිළිබඳව විශ්වාසය තියෙනවා මිස මිනී මරලා ගහලා විනාශ කරලා ඒ කවවත් ජයග්‍රහණය කරන්න දිනා ගන්න පුළුවන් කමක් නැහැ. අනිවාර්යයෙන්ම මේවා ditta dhamma vedaniya karma බවට පත් කළා නැවත තමුන් ආසලට එනවා. මම පෙර කුසලයක් නිසා බේරුණා. නමුත් යම් විදියකට මේ සිද්ධිය හරහා මිය ගිය මේ සිද්ධිය හරහා විශාල අපහසුතාවලට පලක් වෙච්ච විනාශ වෙච්ච අය විශාල වශයෙන් ඉන්නවා. ඒ නිසා අපි අධිකරණයෙන් ඉල්ලනවා ඒ වගේම නීතියෙන් ඉල්ලනවා නීතියේ දෙවගණ නිවර්ති ආකාරයෙන් ක්‍රියාත්මක විය යුතු අවස්ථාව. ඒක එක් පාර්ශ්වය. ඒක අපි කියන්නේ ගෝල් පේස් එකේ හිටපු අයට ගෙවුවනම් ඒකත් අරදී. ඒ වගේම එළව එළව පහර දීලා ගෙවල් ගින් තියලා මරලා කටවුත් කරන ඒක ඒට වඩා බරපතල වැරද්දක්. ඒ නිසා මේ හැම එකටම නීතිය සාධාරණ වෙන්න ඕන. ඒ වගේම අද රටේ පත්ලා තියෙන මේ අවාසනාවන්ත තත්ත්වයෙන් මුදා ගන්න විපක්ෂයක් විදියට කටවුත් කරන්න කියලා අපි විපක්ෂ නායකතුමාගෙන් එදා ඉල්ලුවා. හැබැයි විපක්ෂ නායකතුමා හෝ විපක්ෂයේ ජනතා විමුක්ති පෙරමුණ මේ සඳහා කටවුත් කළේ නැහැ. නමුත් අද සර්වපාක්ෂික ආණ්ඩුවක් විදියට කටවුත් කරන්න රනිල් වික්‍රමසිංහ මැතිතුමා මේ වගකීම් බාරගෙන තියෙනවා. අපේ නායකයන්ට කරන්න බැයි නම් ඒ අයට ඒ නායකත්වයේ ඉන්න ඉඩ ජනතාව දෙන්නෙත් නැත්තම් වෙන කෙනෙකුට දිය යුතුයි කියලා අපි කිව්වා. ඒ අවස්ථාව බොහෝ අයට දුන්නාම විපක්ෂයේ ඒ අය ගත්තේ නැති වෙලාවේ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ගත්තා. මම එතුමා ගැන ගෞරවයක් තියෙන කෙනෙක්වත් එතුමාට විශ්වාසයක් තියෙන කෙනෙක් නෙමෙයි. හැබැයි මේ රට වැටිච්ච වෙලාවේ මේ රට ගොඩ ගන්න කවුරු හරි පබා කරන් හරි එළියට එනවා නම් එයාට උදව් කරන්න ඕනි කියලා විශ්වාස කරනවා. මොකද රටේ ජනතාව බේරගන්න තෙල් මිල වැඩි වෙලා, ගෑස් මිල වැඩි වෙලා, ජීවන වියදම් වැඩි වෙලා, අත්‍යවශ්‍ය භාණ්ඩ සියල්ල වැඩි වෙලා ජනතාව හොම්මෙන් යන තැනටපත් වෙලා ජීවත් වෙන්න බැරි අවාසනාවන්ත තැනක ඉන්නේ. එවැනි තත්ත්වයක් තුළ ජනතාව ගලව ගන්න නම් අපි සියලු පක්ෂ පාට ભેද අමතක කරලා, ජාති ආගම් කුල ભેද අමතක කරලා රටක් විදියට ඒකරාශි වෙන්න ඕන. ඒ ඒකරාශි වෙන්න විපක්ෂයේ සමහර අය කැමති වුණ නැති වෙලාවේ එතුමා වගකීම වත්තාම මං එතුමාට කැමති නැතුණත් එතුමාගේ ප්‍රතිපත්තිය අනුගමනය වෙනකොට මං ආණ්ඩුවේ කෙනෙක් විදියට එතන සහාය දෙනවා. හැබැයි මං ආණ්ඩු පක්ෂයක් කියලා හිතන්නේ නැහැ. මගේ ස්වාධීන සහාය දෙන ගමන් එතුමා වැරද්දක් කළොත් ආණ්ඩුවේ අය වැරදි කරොත් මං ස්වාධීනවම එයින් ඔබට ගිහිල්ලා විරුද්ධ වෙනවා. අවශ්‍ය වුණොත් මම විපක්ෂයට යනවා. මම පක්ෂයක් පාටක් මත ඉදිරියේදී යැපෙන්නේ නැහැ. මේ පාර්ලිමේන්තුව තුළ ස්ථීර වශයෙන්ම හරි දේ නිවැරදි දේ වෙනුවෙන් තමයි පහුගිය කාලේ කටයුතු කළේ. ඒ වගේම ඉදිරියට ඒටත් වඩා වැඩියෙන් හරි දේ නිවැරදි දේ සහ ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් අපි කටයුතු කරනවා. ඒ නිසා රටේ ජනතාවගෙන් අපි ඉල්ලනවා මේ වෙලාවේ මේ අර්බුදය අපි තේරුම් ගමු. මේ අර්බුදයට විසඳුම් සපයා දීම සඳහා අපි අත්වැල් බැඳගමු. ඒ සඳහා කැප වෙලා කටයුතු කරන සියලු දෙනාට සහාය දීලා අපි මෙතනින් මිදෙමු. ඉදිරි කාලය තුළ ලෝක ආහාර අර්බුදයක් එනවා. ඒ වගේම ආර්ථික අර්බුදයත් එක්ක දැන් සමාජ අර්බුදයක් ඇවිල්ලා තියෙනවා. මේ සියල්ලට අපි විසඳුම් ලබා දෙන්න වෙන්නේ මේ 225ත් එක්ක එකතු වෙලා. ඒ නිසා මේක ඇතුළේ හොරකම් කරපු අය ඇති. ඒ වගේම වංචා දූෂණ කරපු ඇති. හැබැයි ඒක අපට එල්ල වෙන්නේ හේතු වන්නේ අපි එවැනි දූෂණ වංචාවල යෙදිලා නැහැ. අපි ජනතාවගේ පැත්තේ ඉඳලා ජනතාව වෙනුවෙන් කටයුතු කරේ නියෝජ්‍ය කතානායකතුමනි. එවැනි කටයුතු කරපු අයටත් යම් අය මැර පහර එල්ල කරලා අපේ හඬ විනාශ කරන්න හදනවනම් අපේ හෘද සාක්ෂියට අගුළු දාන්න හදනවනම් ඒක සහගාන අපරයක් අපරාධයක් කියන කාරණාව අපි මතක් කරනවා. අපි රටක් විදියට ජාතියක් විදියට ඉස්සරහට යන්න බෑ. අවුරුදු 2000න් පස්සේ අවුරුදු 74ක් පුරසේ ආපු ගමන් වගේ විශාල අඩුපාඩු අර්බුද තියෙනවා. එහෙමනම් මේවා නිවර්දි කරන්න නම් අපිට මේ ලැබිච්ච මේ තීරණාත්මක අවස්ථාවේ හරි අපි සියලු දෙනායකට අත්වැල් බෙද ගන්න ඕනේ. එහෙම නොවුනොත් ජාතියක් විදියට වැළලෙන ගමන අපිට වළක්වන්න බෑ. ඒ නිසා ගරු නියෝජ්‍ය කතානායකතුමනි, අපි රටේ ජාතිය අභිමානී සුරකින්න පාර්ලිමේන්තුව නීති හදන්න ව්‍යවස්ථා සම්පාදන කටයුත්තට පාර්ලිමේන්තුවට එන්නේ. හැබැයි නීති හදනවට වඩා උදේට කතා කරන්න වැඩි දෙනෙක් තමන්ගේ නම කොහොමද ටීවී එකේ දාගන්නේ, තමන්ගේ වචන ටික දාගන්නේ කියලා ජනතාවගේ ඕන එකම කතා කරනවා කියන මට්ටමින් ඔවුන් පෙන්වන්න හදන්නේ තමන් වැඩෝ පොරවල් බවටපත් වෙලා. ඒ නිසා අපි පැහැදිලිව කියන්න ඕන කරු නියෝජ්‍ය කතානායකතුමනි, මේ පාර්ලිමේන්තුව ගෞරවයක් ඇති බව තහවුරු ගන්න, මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු අවශ්‍යයි කියන කාරණාව ජනතාව තේරුම් ගන්න නම් අපි ඒක ආදර්ශයෙන් දෙන්න ඕන. මම ඉතාම ගෞරවයෙන් ඉල්ලන එක කාරණාව විශේෂයෙන් මේ පාර්ලිමේන්තුවේ වියදම් සම්බන්ධව පැහැදිලි තොරතුරක් රටට දෙන්න. මේ පාර්ලිමේන්තුව නිෂ්කාරණේ වියදම් කරන රට ජනතාවගේ මුදල් කාබාසිනියක් කරන තැනක් කියලායි රටේ අය හිතන්නේ. ඒ නිසා පාර්ලිමේන්තුව තියෙන දවසට කොපමණ මුදලක් වියදම් කරනවද, ඒ මොන මොන කාරණාවලට වියදම් වෙන්නේ, ඒ වියදම් සම්බන්ධව පැහැදිලි කරලා මේ මන්ත්‍රීවරුන්ට එල්ල වෙන චෝදනා වළක්වලා අපි සියලු දෙනා අත්වැල් බැඳගෙන මේ ජාතිය රට ගොඩනගන්න මේ අමාරු අවස්ථාවේ එකට හිටගමුයි කියමින් මම ස්වාධීන මන්ත්‍රීවරයෙක් විදියට ඉදිරියට කටයුතු කරමින් රට වෙනුවෙන් කැප වෙනවා කියන කාරණාව මතක් කරන බොහොම ස්තුතියි.
බොහොම ස්තුතියි ගරු මන්ත්‍රීතුමාට. අදත නීමිත සභාව කටයුතු අවසං කරමි පාර්ලිමේන්තුව විසෑ විසි දෙකේ ජුනි මාස 7 වන දින පෙරවරු 10 දක්වා කල්තබයි.